ඔබ රැඳී සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ අඩවියට.
දෙදහස් විසි දෙක වසරේ හෙමනම් පළමු සතියේ පළමු සඳුනා තමයි අපි හමුවන්නේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුමත් සමගින්. මේ සඳහා සුපුරුදු පරිදි අපත් සමග සම්බන්ධ වනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. අයබෝවන්, ඒ වගේම සුබ අලුත් අවුරුද්දක් ඔබට මනෝජ්.
අයබෝවන් නිපුන, සුබ අලුත් අවුරුද්දක් ඔයාටත් අපි වහන හැමෝටමත්.
හොඳයි මනෝජ්, එහෙමනම් මේ පසුගිය කාලය පුරා වැඩිපුරම කතාබහට ලක්වුණු ලංකාවේ මේ ඩොලර් සංචිත ප්‍රමාණය වැඩි කරගෙන තිබෙනවා කියලා ආරංචි වෙනවා මේ වෙද්දි. අපි එහෙමනම් මනෝජ්, මේ ඩොලර් සංචිත ඉලක්කයට මහා බැංකුව ළඟාවීම පසුපස තියෙන කතාව මොකක්ද කියලා මුලින්ම අවධානයක් යොමු කරමු.
ඔව්, දැන් ඩොලර් බිලියන 1.6ක විදේශ සංචිත ප්‍රමාණයක් පසුගිය කාලේ අවසාන වශයෙන් අපි සාකච්ඡා කරේ. අපි දැක්කා ඩොලර් අර්බුදය ඍජුව බලපෑවා. ලංකාවෙන් පිටට යන්න කවුරුහරි බලාපොරොත්තු වෙන්න ඉන්නවා නම් ඔවුන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා ඩොලර් ලබා ගැනීම පෞද්ගලික ගැටලුවක් වෙලා තිබුණා. ආනයන කරත් ඇතැම් බහලුම් රට ඇතුළට ගන්න නිදහස් කරගන්න ඩොලර් නැති ප්‍රශ්නේ තිබුණා. මේ ආකාරයෙන් විවිධ විදියට ඩොලර් අර්බුදය බලපෑවා. නමුත් මේ පිළිබඳව සමාජයේ කතාබහ වැඩි වෙනවත් එක්කම මහ බැංකු අධිපතිවරයාත් කොහෙන්ද ගන්නෙ කියලා කිව්වේ නැති වුණාට දෙසැම්බර් 30කට කලින් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 ඉක්මවනවා, 3.5කට විතර ගේන්න උත්සාහ කරනවා කියලා කිව්වා. හැබැයි දෙසැම්බර් 31 වෙනිදා වෙන්න කලින් 29 වෙනිදා විතර වෙනකොට මේ ඩොලර් සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 3.1කට අරගෙන ආවා. මේක ආවේ කොහොමද කියලා බැලුවොතින් ස්වැප් ණය පහසුකම යටතේ චීනෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක මුදලක් 29 වෙනිදාම ලංකාවට ලැබිලා තිබුණා. ඒ නිසා විදේශ සංචිත ප්‍රමාණය ඉහළ ගියා. ඒක ප්‍රයෝජනයක් විදිහට අරගෙන මේ අවුරුද්ද ඉවර වෙනකම් යම් විදිහකට මේ සංචිත ප්‍රමාණය යම් මට්ටමක පවත්වා ගන්න පුළුවන්කම ලැබෙයි කියලා මහ බැංකු අධිපතිවරයාත් සඳහන් කරලා තිබුණා. බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු ක්‍රමයට අරගත්තු ඩොලර් මිලියන 200 පියවන්න තව මාස 3ක සහනයක් බංග්ලාදේශ මහ බැංකුව ලබා දීලා තියෙනවා. එහෙනම් ඒකටත් යම් අමතර කාලයක් ලැබිලා තියෙනවා. මහ බැංකුවේ බලධාරීන් කරපු ඉල්ලීමකට අනුව තමයි මේක හම්බ වෙලා තියෙන්නේ. බංග්ලාදේශ මහ බැංකුව මේ අදාළ මුදල් ප්‍රමාණය කොටස් 3ක් විදිහට ලංකාවට නිදහස් කරා. ඒ 2% පොලියක් මත තමයි සිද්ධ වුනේ. ඒක පියවන කාල සීමාව යම් විදිහකට මාස 3ක කාලයකට සහන කාලයක් ලබා දෙන්න බංග්ලාදේශය තීරණය කරලා තියෙන යනුව ලංකාවේ මේ වන විට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 3.1කට ඉහළ නංවලා තියෙනවා. ඉතින් දැන් මේ ආර්ථික අර්බුදය කොයි විදිහටද කළමනාකරණය කරගන්නේ? මීට කලින් නම් තිබුණ මේ සංචිත ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොමද? වැඩි කරගන්න උපාය මාර්ග මොනවද? මේ ගැන මහ බැංකු අධිපතිවරයාටයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයාටයි කැබිනට් මණ්ඩලයට ඇවිල්ලා කරුණු කියන්න කියලා ඉල්ලීම් කිහිපයක් තිබුණා. නමුත් දැන් පසුගිය සතියේ කැබිනට් රැස්වීම තිබුණේ නැහැ. පාර්ලිමේන්තුව නිවාඩුයි. ඇතැම් මැතිඅමතිවරු ලංකාවේ හිටියේත් නැහැ. ඔවුන් විවේක කාලය ගත කරන්න එක්ක ලංකාවෙන් පිටට ගිහිල්ලා හිටපු බව ආරංචි තිබුණා. ඔවුන්ගේ ගම්බිම් බලා ගිහිල්ලා තියෙන බව ආරංචි තිබුණා. එහෙනම් ගිය සතියේ කැබිනට් රැස්වීම තිබුණේ නැහැ. ඊට පෙර අවස්ථා කීපයකදීත් ඔවුන් මහ බැංකු අධිපතිවරයයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයයි කැබිනට් මණ්ඩලයට ආවේ නැහැ. නමුත් දැන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අලුත් අවුරුද්දේ පළවෙනි කැබිනට් රැස්වීම පවත්වන්න තීරණය වෙලා තියෙනවා, නියමිත වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා මේ ඇති වෙලා තියෙන ආර්ථික අර්බුදය, ඩොලර් හිඟය, මේ කරුණු ගැන කැබිනට් මණ්ඩලයට පැහැදිලි කරන්න අජිත් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපතිවරයාත්, ඒත් එක්කම මුදල් අමාත්‍යංශ ලේකම් ආටිගල ලේකම්වරයාත් කැබිනට් මණ්ඩලයට ඒ කියලා බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි බලමු අද දිනේ මේ හමුවෙන් පස්සේ, කරුණු පැහැදිලි කිරීමෙන් පස්සේ රටට මොනවද අලුතෙන් දැනගන්න ලැබෙන්නේ කියලා. මේ වෙලාවේ තියෙන විනිමය අර්බුදය, ආර්ථික අර්බුදය පියවන්න මුදල් විෂය බහර වගකීම් දරන නිලධාරීන් රටට මොනවද කියන්නේ කියලා විශේෂයෙන්ම මහ බැංකු අධිපතිවරයයි මුදල් අමාත්‍යංශ ලේකම්වරයයි කැබිනට් මණ්ඩලයේ රැස්වීමට සහභාගි වෙන්න නියමිත වෙලා තියෙන නිසා.
මනෝජ්, ලංකාවේ මාධ්‍ය ප්‍රධානීන් සහ ජනාධිපති අතර හමුවක් පසුගිය සතියේදී සිදු වුණා කියලා අපට වාර්තා වෙනවා. අපි කැමති මොනවද මේ හමුවේදී සාකච්ඡා වෙලා තිබෙන්නේ, කතා බහ වෙලා තියෙන්නේ කියලා දැනගන්න.
ඔව් නිපුණ, දැන් පහුගිය දවසේ ඔබ කිව්වා වගේ 27 වෙනිදා ගිය සඳුදා දවල් රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශේෂයෙන් පුවත්පත්වල කතෘවරුන්ට, මාධ්‍ය ප්‍රධානීන්ට ආරාධනා කරලා තිබුණා ජනාධිපති මන්දිරයට ජනාධිපතිතුමාට ඔවුන් හමුවන්න. ඉතින් පුවත්පත් කතෘවරු, ඒත් එක්කම සීමිත මාධ්‍යවේදීන් පිරිසක්, ලලිත් වීරතුංග ජනාධිපති උපදේශකතුමා, ඒත් එක්කම ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට ඇවිල්ලා තියෙනවා. ජනාධිපතිතුමා නියම වෙලාවට මෙතනට ඇවිල්ලා ඔවුන්ව පිළිගනිමින් සාකච්ඡාවේ දීලා තියෙනවා. ජනාධිපතිතුමා එහිදී මෙනවා රටේ ජනතාවගෙන් බලය අරගෙන එකර දැවන්ත වැඩ පිළිවෙලක් ඔවුන්ට තිබුණ නමුත් ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්ම කරගන්න හැකියාවක් ලැබුණේ ලොකු සැලස්මක් තිබුණ සැලස්ම ක්‍රියාත්ම කරගන්න හම්බුන්නේ තමන් බලයට පත් වෙලා මාස දෙකක් යනකොට මුළු ලෝකෙම වෙලාගත්තු භයානක වසංගතයකට අපේ රටත් මුහුණ දෙන්න සිද්ධ වුණා අපේ සැලසුම් ඔක්කොම වෙනස් වුණා සංවර්ධන සැලසුම් පැත්තකින් තියලා තමන්ට සිද්ධ වුණා රටත් ජනතාවත් මේ වසංගතයෙන් බේරගන්න සටනට අවතීර්ණ වෙන්න එතනදී තමන්ට තියෙන මුදල් සංචිත අපි නොහිතපු විදිහට වෙන වෙන අරමුණු වෙනුවෙන් වියදම් කරන්න සිද්ධ වුණා කොවිඩ් රෝගය සඳහා රෝහල්වල පහසුකම් වැඩි දියුණු කරන්න වුණා එතකොට PCR කට්ටල ගන්න සිද්ධ වුණා මේ වගේ විවිධ කාරණා නිසා රටේ ජනතාවට සහන සලසන්නේ නැත්නම් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත බව වෙනුවෙන් වැඩි මුදලක් වියදම් කරන්න සිද්ධ වුණා. ලෝකෙ වෙනත් රටවල ඉඳලා දුක් විඳපු ජනතාව රටට ගෙන්නන්න වුණා, රට මාස ගාණක් වහලා තියන්න වුණා, ජනතාවට සහනාධාර දෙන්න වුණා, 5000 ගානේ දෙපාරක් දුන්නා, 10000 ගානේ බඩුමළු දුන්නා. ඉතින් මේ වගේ හේතු නිසා විදේශ සංචිත ෂය වෙන්න පටන් ගත්තා, ආදායම් අඩු වුණා, නිෂ්පාදනය එන හිටියා. මේ වගේ නොයෙක් කරදරවලට අවුරුදු දෙකක් තිස්සේ මුහුණ දෙන්න සිද්ධ වුණා. නමුත් තව අවුරුදු 3ක් ඉතිරි වෙලා තියෙනවා. රට දුෂ්කර අවස්ථාවකට මුහුණ දීලා තියෙනවා. නමුත් මේ ඉදිරි අවුරුදු 3ක ඇතුළ කාලයේදී තමන්ට කරන්න බැරි වුණු හැම සංවර්ධන කටයුත්තක්ම රට වෙනුවෙන් කරනවා කියලා තමන්ගේ ඉලක්කවලට යන්න මේ අවුරුදු 3 තමන්ට හොඳටම ඇති කියලා ජනාධිපතිතුමා මේ මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී කියලා තිබුණු බව අපිට වාර්තා වුණා.
ඕ මනෝජ්, ආණ්ඩුවේ ප්‍රතිපත්තිම විවේචනය කිරීම සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිලේ වගේම වාසුදේව නානායක්කාරගේ දුහුරයන් අහිමි වීමේ අවධානමක් තිබෙනවා කියලා පසුගිය කාලයේ කතා බහක් තිබුණා. එවනම් මනෝජ්, මේකේ අලුත්ම තත්වය ගැන එහෙමනම් අපි කතා බහ කරමු.
ඔව්, දැන් විශේෂයෙන්ම යුගදානවි බලාගාරය සම්බන්ධයෙන් නැති වුණු අර්බුදයට විරුද්ධව ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරු 3 දෙනෙක් උසාවි ගියා. ඔබ කිව්වා වගේ විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල කියන ඇමතිවරු ඔවුන් කැබිනට් මණ්ඩලය නියෝජනය කරන නියෝජිතයින්. නමුත් මේ වෙලාවේ මේ ගිවිසුම සම්බන්ධයෙන් තියෙන අහිතකර තත්ත්ව නිසා ඔවුන්ට තවදුරටත් කටපියාගෙන ඉන්න බැරි හින්දා ඇත්ත ජනතාවට කියන්න උත්සාහ කරනවා කියලා ඔවුන් කිව්වා. ඉතින් දැන් මේක ආණ්ඩුවේ ප්‍රතිපත්ති, ආණ්ඩුවේ තීරණ, ආණ්ඩුවේ ඇමතිවරුන් එළියට ඇවිල්ලා විවේචනය කරන තත්වයක් නේ තිබුණේ. ඒ හින්දා විශේෂයෙන්ම මේ මාධ්‍ය ප්‍රධානීන් හමු වෙච්ච වෙලාවෙත් ජනාධිපතිතුමාගෙන් මාධ්‍යවේදීන් අහලා තිබුණා මේ අය වෙනුවෙන් මොකද්ද කරන්න යන්නේ කියලා. එතන ජනාධිපතිතුමා උත්තර දීලා තිබුණා ඒගොල්ලෝ ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරනවා. ඒක කරන්න තිබුණේ ඔවුන් හරිනම් ඉල්ලා අස් වෙලා ඇමති දුරවලින් උසාවි යනවා නම් යන්න ඕනේ ඇමති තනතුරු වලින් ඉල්ලා අස් වෙලා. ඒ මොකද මීට කලින් දෝෂාභියෝගය ආපු වෙලාවෙත් සාමූහික වගකිරීම කඩකිරීම සම්බන්ධයෙන් විනිසුරුවරේ කලින් දීපු තීන්දුවක් තියෙනවා. කැබිනට් මණ්ඩලයේ ඉන්න ගමන්ම කැබිනට් මණ්ඩලයට එරෙහිව අධිකරණයට යන එක, ඒ තීන්දුව විවේචනය කරන එක සාමූහික වගකීම කඩකිරීමක් කියලා ජනාධිපතිතුමා කිව්වා. එතකොට මාධ්‍යවේදීන් අහලා තිබුණා ඒ කියන්නේ ඔවුන් දැන් අයින් කරනවද කියලා. ජනාධිපතිතුමා කියලා තිබුණා නෑ, අපි එහෙම තීන්දුවක් කරගෙන නෑ. නමුත් තමන් කිව්වේ ඒක කරන්න ඕන විදිහ ආණ්ඩුවක් හැටියට තනි ගමනක් එක මතයක ගිහිල්ලා වැඩ කරලා තමයි අභියෝග ජය ගන්න පුළුවන් වෙන්නේ. නමුත් අරයා වැරදි මෙයා වැරදි කියලා කාටවත් චෝදනා කර කර ඉඳලා හරියන්නේ නැහැ. ඔහු යුද්ධ කාලෙත් තිබුණු අත්දැකීම්, සතුරා සමග සටන් කරපු විදිහ, සෙබළු නැති වෙච්ච විදිහ. නමුත් ඊට පස්සේ ඔවුන් නැගිටලා ඇවිල්ලා නිවැරදි මාවතට ගිහිල්ලා වැඩේ කරලා ජයග්‍රහණය කරපු එක ඔවුන් මතු කරලා තිබුණා. කොහොමුණත් මේ කැබිනට් මණ්ඩලය තුළ ඉඳිමින්ම මෙහෙම විවේචන කරන එක සාමූහික වගකීමට එකඟ නොවන බව තමයි ජනාධිපතිතුමා කියලා තිබුණේ. නඩු යනවා නම් උසාවි යනවා නම් විශේෂයෙන්ම යුගදාන විසිද්ධිය සම්බන්ධයෙන් උසාවි ගියා. එහෙම යනවා නම් යන්න තිබුණේ කැබිනට් අමාත්‍ය දුරවලින් තනතුරු වලින් ඉල්ලා අස් වෙලා කියලා ජනාධිපතිතුමා මේ අවස්ථාවේ කියලා තිබුණා.
ඔබත් සම්බන්ධ වන්නේ SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලාංකේය පුවත් විමසුම සමඟ. අපත් සමඟ කතාබහට සම්බන්ධ වී සිටින්නේ ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදතියාවල. හොඳයි මනෝජ්, මේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99.85% පාලනය ශ්‍රී ලංකා තෙල් සංස්ථාවට හිමිව තිබෙන බවට සමයි බලශක්ති අමාත්‍යවරයා පසුගියදා පැවසුවේ. අපි එහෙමනම් මේ ගැනත් අවධානයක් යොමු කරමු මනෝජ්.
ඔව්, දැන් මේ පිළිබඳව පසුගිය කාලයේ දැඩිව සාකච්ඡා වුණා. එක්තරා අවස්ථාවකදී විෂය භාර ඇමතිවරයා කිව්වා අපි මේ තෙල් ටැංකි යම් ප්‍රමාණයක් අරගෙනයි රට ඇතුළට තියෙන්නේ කියලා. ඊට පස්සේ දැන් මේ වෙනකොට බොරතෙල් මිල ඉහළ ගිහිල්ලා තියෙනවා, ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තියෙනවා. නමුත් මීට කලින් ඉන්ධන සංචිත මුදා හරිමින් ඉන්ධන මිල ඉත අවම වෙච්ච කාලෙක රට ඇතුළේ යම් සංවාදයක් තිබුණා, මෙච්චර තෙල් ටැංකි ප්‍රමාණයක් පාවිච්චියට ගන්න නැතුව ත්‍රිකුණාමලයේ තියෙනවා, මේ වෙලාවේ අඩු මිලට ඉන්ධන තියෙන වෙලාවේ මේ ටැංකි වලට ගෙනලා මේවා රැස් කරානම් සංචිත බවට පත් කරානම් ගණන් ගියත් කියන්නේ ඉන්ධන සඳහා වන පිරිවැය අවම කරගෙන රටේ ජනතාවට ඉන්ධන දෙන්න තිබුණානේ වගේ සංවාද කාලයක් තිස්සේ මතුවෙමින් තිබුණා. ඒ අතර තමයි පසුගියදා ආයමත් මේ තෙල් ටැංකි සම්බන්ධයෙන් යම් සුභවාදී අදහස් මතුවෙන්න පටන් ගත්තේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි 99 මේ 85කම පාලනය ප්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යටතේ ලංකා ඛනිජ තෙල් සංස්ථාවත් එක්ක එකතු වෙන බව උදේගම්මන් පිළ ඇමතිවරයා කිව්වා. ඒ අනුව IOC සමාගමට තෙල් ටැංකි 14ක් හිමි වෙනවා. තෙල් සංස්ථාවට ඍජුව ටැංකි 24ක් ලබා ගන්නවා. තෙල් සංස්ථාවේ පාලිත සමාගම වන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙන තෙල් ටැංකි 61ත් එක්ක ටැංකි 85ක පාලනය තෙල් සංස්ථාව යටතේ පැවරනවා කියලා කිව්වා. ඉතින් බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය හමුවක් කියලා තමයි මේ කරුණු කිව්වේ. ඉතින් දැන් යම් විදිහකට දැනටමත් දිරාපත් වෙමින් තියෙන තෙල් ටැංකි 10ක් අලුත් වැඩියා කරලා භාවිතාවට ගන්න මීට කලින්ම සැලසුම් කරලා තිබුණා. ඉතින් මෙවැනි කාරණා පිළිබඳවත් අවධානය යොමු වෙලා තිබුණා. කොහොම වුණත් මේ වෙලාවේ යම් අවබෝධතාවක් මගින් මේ තෙල් ටැංකිවල ප්‍රයෝජනයක් ලංකාවට ගන්න පුළුවන් විදිහට ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා කියන බව තමයි මේ තොරතුරු වලින්, මේ සාකච්ඡාවේ උණු කරුණු වලින් සහ අනාවරණයේ උණු කරුණු වලින් අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ.
හොඳයි, මේ පිළිබඳව බලශක්ති අමාත්‍ය උදය ගමන් පිළ කියපු දේ සම්බන්ධයෙන් අපි හැමනම් දැන් කෙටි අවධානයක් යොමු කරනවා.
අපි ඉන්දියාව සමග ඇති කරගත් එකඟතාවයේ අනුව තෙල් ටැංකි 99න් 24ක් ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලබා දෙනවා. ඒ අනුව ටැංකි 24ක් මුදවා ගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේම ලංකා IOC සමාගම භාවිතා කරන තෙල් ටැංකි 14 පමණක් තවදුරටත් ඔවුන්ට වසර 50කට අපි බදු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතිරි ටැංකි 61 ඛනිජ තෙල් සංස්ථාවට 51% කොටස් තිබෙන, ඉතිරි 49% ලංකා IOC සමාගමට තිබෙන ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට පැවරෙනවා. මෙම සමාගම තෙල් සංස්ථාවේ පාලිත සමාගම. කොටස් බහුතරයක් තෙල් සංස්ථාවට තිබෙන්නේ. අධ්‍යක්ෂක මණ්ඩලයේ 7 දෙනාගෙන් 4 දෙනෙක්ම පත් කරන්නේ තෙල් සංස්ථාවේ. සභාපති ධූරයේ හිමිවන්නේ තෙල් සංස්ථාවට. විගණකාධිපතිතුමා ගිණුම් විගණනය කරන, පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවට කියලා නිලධාරීන් ගෙන්වලා ප්‍රශ්න කරන්න පුළුවන්. සමාගම පිළිබඳ විෂය භාර අමාත්‍යවරයාගේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න පුළුවන් ආකෘතියක සමාගමක් විදියටයි මේ සමාගම ස්ථාපිත කෙරෙන්නේ. තෙල් සංස්ථාව ඍජුව ලබා ගන්නා ටැංකි 24 සහ තෙල් සංස්ථාවේ පාලිත සමාගම හරහා ලබා ගන්නා ටැංකි 61 කියන දෙක එකට ගත්තම සමස්ත ටැංකි 99න් 85කම පාලනය ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ලැබෙන ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය නැවත අපේ පාලනයට ලබා ගැනීමට හැකිවීම ඓතිහාසික ජයග්‍රහණයක් විදියටයි අපි දකින්නේ.
හොඳයි මනෝජ්, මේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ වගේම බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ කණ්ඩායමේ සිටින සාමාජිකයින් වෙනම සංධානයකට සැරසෙනවා කියලා කසුකුසුවක් තිබෙන බවත් අපට ආරංචි වෙනවා. මේ සියලු දේ අතරතුර අපි හැමනම් ඒ ගැනත් අවසාන වශයෙන්ම කතා කරමු මනෝජ්.
ඔවු නිපුණ, දැන් මේ කාලයක ඉඳලා තිබුණු ප්‍රශ්නයක් තමයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රවුෆ් හකීම් හිටපු ඇමතිවරයා නියෝජනය කරන පක්ෂය, ඊට එකම රිෂාඩ් බදියුදීන් හිටපු ඇමතිවරයා නියෝජනය කරන සමස්ත ලංකා මහජන කොංග්‍රසය, මේ මන්ත්‍රීවරු නායකයෝ දෙන්න විතරක් ඉතුරු වෙලා අයවැයට පක්ෂව ඡන්දය දුන්නා. 20 වෙනි සංශෝධනයට පක්ෂව පාර්ලිමේන්තුවේ ඡන්දය දුන්නා. එතකොට මේක යම් දෙබිඩි පිළිවෙතක්ද? නායකයෝ දෙන්න විපක්ෂයේ වාඩි වෙලා ඉන්න අතරේ ඕන් දෙන්න විතරක් විපක්ෂයේ ඉඳමින් ඔවුන්ගේ කණ්ඩායම් වල සහයෝගය ආණ්ඩුවට ලබා දෙනවද? මේ මොකද්ද වෙන්නේ වගේ අදහසක් තිබුණා. මුස්ලිම් කොංග්‍රසයේ උත්තරීතර මණ්ඩලයේ රැස් වෙච්ච වෙලාවේ මුස්ලිම් කොංග්‍රසය පැත්තෙන් රවුෆ් හකීම් මන්ත්‍රීවරයා කියලා තිබුණා ඔවුන්ට ඒ පිළිබඳව විනය ක්‍රියාමාර්ග ගන්නවා කියලා. සමගි ජනබලවේගිනුත් ඉල්ලීම් කරලා තිබුණා තමන්ගේ සංධානයේ නියෝජනය කරන පක්ෂවල සමාජිකයෝ පොදුමතයට එරෙහිව ගිල්ලගත්තු තීරණවලට මොනවද මේ පක්ෂ කරන්නේ කියලා ඔවුන්ට දැන්වන්න කියලා. දැන් කොහොම වුණත් අලුතෙන් වාර්තා වෙන කාරණය තමයි මේ පක්ෂ දෙක නියෝජනය කරන මන්ත්‍රීවරු 7 දෙනෙක් ඒ පක්ෂවලින් අයින් වෙලා වෙනම මුස්ලිම් සංධානයක් පිහිටුවන්න තීරණය කරලා තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. මේක ලැබෙන තොරතුරක් පමණයි. ඉදිරියේදී මෙහෙම කටයුත්තක් සිද්ධ වුණොතින් ඔවුන් යම් විදිහට මුස්ලිම් කොංග්‍රසයේ නියෝජනය කරන කණ්ඩායමයි බදියුදීන් මන්ත්‍රීවරයාගේ කණ්ඩායමයි යම් විදිහකට මේ නව මුස්ලිම් සංධානය පිහිටුවීමෙන් පස්සේ පොදුජන පෙරමුණත් එක්ක සංධානගත වෙන්නත් සමහර විට ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඔවුන් සාකච්ඡා කරන්න ඉඩ තියෙනවා කියලා තොරතුරු වාර්තා වුණා. බලමු ඉදිරියේදී මොනවද වෙන්නේ කියලා. මේ නායකයින් දෙදෙනා වෙනම හිටියට පහුගිය අවස්ථා කිහිපයකදීම අයවැය ඉඳලම 20 වෙනි සංශෝධනයේ ඉඳලම ආණ්ඩුවට හිතකර ප්‍රතිපත්තියක බලතල ආණ්ඩුවට පක්ෂපාතව තමයි මේ මන්ත්‍රීවරුන්ගේ තීරණ පාර්ලිමේන්තුවේදී අරගෙන තිබුණේ.
හොඳයි, එහෙමනම් මේත් සමගින් අපි අද දවසේ SBS සිංහල සේවයේ සතියේ ශ්‍රී ලාංකීය පුවත් විමසුමෙන් සමුගන්නවා. එහෙමනම් මනෝජ් ඔබට බෙහෙවින්ම ස්තුතියි, සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා ඔබට.
බොහොම ස්තුතියි නිකුල. ලබන සතිය අපි හමු.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න. SBS සිංහල Facebook පිටුව follow කරන්න.